सौख्यमात्यांशे शीर्षंक 111 सह 110 औषध निष्पादन सपीम नियामक राज्यमात्यांशे शीर्षंक 823 देशीय वेदकं प्रवर्धन ग्रामीय आयुर्वेद रोहल संवर्धन प्रजा सौख्य राज्यमात्यांश शीर्षंक 810 सह देशीय 20 सलका बलिमत पूर्व भाग 10 सीट දවල් 12 30 දක්වා ඊට පසු 5:01 සිට 5 දක්වා කපහැරිමේ යෝජනාව රාජිත සේනාරත්න
ගරු කතානායකතුමනි 2021 විසර්ජන 50 කෙතුම්පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින 2020 11 30 සඳුදා විවාදයට ගැනෙන අමාත්‍යංශ ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 111 216 423 416 සහ 220 දරණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන් කී සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරනවා. ඒකම ගරු කතානායකතුමනි මම අද මෙම විවාදය ආරම්භ කරමින් මූලිකවම මම කතා කරන්නේ ඇත්තටම අද ඇවිල්ලා තිබෙන කොරෝනා වසංගතය ගැන. මේ වෙනකොට රටවල් 220ක මෙම වසංගතය පැතිරිලා තිබෙනවා. මිලියන 62ක් ඇත්තරම අසාධාරණ ආසාදනය වෙලා තිබෙනවා. ඒකේ මිලියන 43ක් දැනට සුවපත් වෙලා තියෙනවා. මිලියන 1මාරක් අපි කනගාටුවෙන් කියනට ඕනේ මිය ගොස් තියෙනවා. ඒ වගේම ලංකාව ගත්තොත් මුල් රැල් එකේදී අපි ලංකාව මේ රටවල් 220න් අපි හිටියේ 150ක ඉතා හොඳ තත්ත්වයක. නමුත් ඊට පස්සේ උනේ මොකද බොහොම ලිහිල් වුණා. මේකේ ප්‍රතිපත්ති රජයේ මැතිවරණ වලට ගියා 20 වෙනි සංශෝධන ගෙනාව ඒවට මූලිකත්වය දුන්නා මේ தත්වය නිසා දෙවනි රැල්ල ආරම්භ වුණාට පස්සේ අද මේ රට 98 වෙනි ස්ථානයට නරකම රටවල් වලින් 98 වෙනි ස්ථානයට පැමිණුණා දැන් මේකට ඉක්තාමත්ම උදව් වුණා මෙම කොරෝනා වසංගතට අපේ රජය ගත්ත ක්‍රියාමාර්ග එකක් තමයි සුවසැරිය ගිලන් රථ සේවයේ 297ක් ගෙනාවා නොමිලේ අපි ගෙනාවේවා ඒ වගේම අපි ගිලන් රථ 350ක් බෙන් සහ ෆෝඩ් ගිලන් රථ අපි ගෙනාවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ 600 ගානේ ඉතාමත්ම සුණනාව මොකද හැමතිස්සෙම නිවුස් දැම්මොත් ඒවැයි තමයි මේ අය ප්‍රවාහනය කරේ විශේෂයෙන්ම ඇඳිරි නීතිය විශේෂයෙන්ම ලොක්ඩවුන් තියෙන වෙලාවේ වෙන ප්‍රවාහන සේවයක් තිබුණේ නැහැ ඒ වගේම අපි මම එනකොට තිබුණේ ICU ඇඳන් 598යි අපි 777ක් දක්වා වැඩි කරා ඒ වගේම වෙන්ටිලේටර්ස් තුනේ 400යි 850 දක්වා වැඩි වුණා. ඒ වගේම අපි ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරා. බිබිලේ මැතිතුමාගේ තුන්වෙනි ප්‍රතිපත්තිය ඖෂධ නිෂ්පාදනය ලංකාවේ. ඒ වෙලාවේ මුළු ලෝකෙම වැහුණා. අපේ ආසන්න රට වැඩිම ඖෂධ ආනයනය කරන ඉන්දියාව වැහුණා. නමුත් අපිට අපේ ඖෂධ මෙහි කර්මාන්ත වලින් තිබුණ ඖෂධ මුල් කාල පරිච්ඡේදයේ අපිට ලැබුණා. ඇත්තරම දැන් කොරෝනා තත්ත්වයේ තියෙන්නේ දැන් 23000ක් ආසාදනය වෙලා 17000ක් සුව වෙලා තිබෙනවා 6000ක් රුවල් වල ඉන්නවා 116ක් මං හිතන්නේ අද වෙනකොට මිය ගිහිලා තියෙනවා දිනපතා 400ක් 600ක් මේ රෝගයට එකතු වෙනවා ඒ පරීක්ෂණ කරපු ප්‍රමාණය පමණයි හඳුනාගත්ත ප්‍රමාණය පමණයි ඒ වගේම කොරෝනා සහන ගත්තොත් 2020 අයවැයෙන් මේ මෙච්චර ලොකු වසංගතයක් මුළු ශිෂ්ටාචාරයේ අපිට ඇති වුණ ලොකුම වසංගතය මේක ඒ නිසා මේකට මුහුණ දීම ඉතාමත්ම පහසුයි නැහැ. ඇමතිතුමියටත් ඉතාමත්ම බාහිර දූර කාර්යයක් තිබෙන්නේ. මම හිටියත් ඔය තත්ත්වේ මේක ඉතාමත්ම මුළු ශිෂ්ටාචාරයේම අපි මුහුණ දෙන ඉතාමත්ම බැරෑරුම්ම වසංගතය අපි පිළිගන්නවා. නමුත් අයවැයෙන් ඔබතුමියට කිසිම උදව්වක් නැහැ. මේ රක්ෂණයක් පමණයි දීලා තියෙන්නේ. ඒකත් මිනිස්සු සල්ලි දීලා ගන්න එක. දැන් සංචාරක ව්‍යාපාරී ඉන්න කට්ටිය විදේශගත ශ්‍රමිකයන් ස්වයන් රැකියා නියුක්තිකයන් ඉතාමත්ම අසරණ තත්ත්වයට ඇවිල්ලා තියෙන උන්ගේ ආදායම් මාර්ග නැති වෙලා. විදේශගත ශ්‍රමිකයන් අඩුවෙන්ම ගෙනාපු රට තමයි අපි දහස් ගණන් ගුවන් යානා අනිත් රටවල් වලින් යැත්තේ අපි 10යි 15යි ගුවන් යානා යවලා තියුනේ මේ අයව ගෙන්න ගන්නට. ඒකට අමතරව තියෙන රුපියල් 5000 දීමනාව ඒ වගේම රුපියල් 10000 බඩු මල්ල කී දෙනෙකුටද ඒක ලැබෙන්නේ? අපි යෝජනා කරන අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වාගේ මුල ඉඳලම 20000ක් ලබා දෙන්න මේ සියලු මුල්ලන් වියදම් කළා දුන්නත් අපි ඒව ගැන පැමිණිලි කරන්න අනිත්‍යයට තියෙන අමාරුකං ගැන අපි කතා කරන්න යන්න. ඒ අසර මිනිස්සුන්ට දෙන්න මොකද වෙනත් රටවල්ල මාස හයක පඩිගෙවල තියෙනවා ඒ විදියට. අපි දසම බිදුවයි බිදුවයි තුනයි රාජ්‍යාදයමෙන් අපි මේකට වැරි කල තියෙන්නේ. නමුත් ඇමරිකාව සියයට පහළුවයි ජපාන සියයට විස්සයි අපේ ආසන්න රටේ ඉන්දියාව සියයට දහයක් ජාතික ආදාමෙන් වියදං කල තියෙනවා. අපිත් මීට වඩා වියදං කරන්නේ කියලා මංඉල්ලනවා. මිනි පෙටියටත් මේ රජය සල්ලි ඉල්ලනවා. ඉති ඒක තමයි තත්ත්වය. එතොට පිසිR අරමුදලෙනුත් මන්දන පෞගගේ දවස්සනකොට බෑ කල තියන සියයට දාසයයි ම කියනවා ඒ මුදල් අරගෙන පුළුවන් තරම් මේ ජනතාවට සහන ලබා දෙන්නේ කියලා. දෙදස් දහනවටත් වඩා අඩු මුදලක් තමයි මේ සැරේ අයවැයි සෞඛ්‍යයට වෙංකල තිබෙන මිත්‍ර වසංගතයක් තිබිලත් ගියසරයටත් වඩා අඩු මුදලක් තමයි යොදවල තියෙන්නේ. යහපාලන රජයේ සෞඛ්‍යයටත් අධ්‍යාපනයටත් විශාල මුදලක් වැය කරා. ඒවගේම PCR පරීක්ෂණ මම කියනවා ඔබතුමියට දින 14කින් පසුව නිදහස් වෙනකොටත් මේ විශාල ගණනාවක් නිදහස් වෙන්නේ නැහැ. පුළුවන් තරම් PCR පරීක්ෂණ කළා එවන්න. මොකද ඒක තමන්ගේ පවුලේ අයට මිත්‍රයින්ට නෑදෑයින්ට මේ වසංගතයෙන් බේරා ගැනීම සඳහා බොහොම උපයෝගී වෙනවා. අනිත් එක මේ මාස්ක් එක හෑන්ඩ් සැනිටයිසර් මිල දැන් නැවත වැඩි වෙලා තියෙනවා රුපියල් 200 ගන්න. ඔබ මම ඩෙංගු වසංගතයේ වෙලාවේදී සියලුම රුධිර පරීක්ෂණ මම මිල පාලනයකට යටත් කරා. පුද්ගලිකව උහල්වල. ඊටාම රුපියල් 750 ඇති වුණා රුපියල් 150ට බෑවුණා. ඉතින් ඒ වගේ තමුන් ඔබතුමියත් මේ මාස්ක් එක හෑන්ඩ් සැනිටයිසර් මේ වයිදී මේ උපරිම මිල නියම කරලා මිල පාලනයකට ගේන්න ඒගොල්ලන්ට ඕන විදිහට බිස්නස් කරන්න දෙන්න එපා මේ වෙලාවේදී. අනිත් එක මේකෙදී මේ අමාත්‍යාංශයේ ඔබතුමියව මේ දේශපාලනීකරණය කරන්නට ලෑස්ති කරනවා. දැන් මේ බලන්න ඔබතුමියගේ අමාත්‍යාංශයෙන් කාර්ය සාධන වාර්තා දෙකක්. දැන් මේක තමයි මුලින් ගැහුව කාර්ය සාධන වාර්තාව. මේක තමයි මේක ඉතාමත්ම ලස්සනට මේ සාමාන්‍යයෙන් අපි කරන වගේම වර්ණවත් හොඳට ඒක ගැහුවා. දැන් මේක නැවැත්තුවා කට්ටිය. නවත්තලා ඔබතුමිය ලව්වා මේ ගැහුවා නිකන් මේ සුදුයි කළු එකක්. මේක නිකන් අර ස්ටේපල් කරලා අමුණලා ටේප් දාලා අලවලා මේ දඩිබිඩි ගාලා එකක් ගැම්මා ඔබතුමියගේ කාලේ විතරක්. මේකේ තියෙන වැරද්ද මොකද්ද? 2019 2020. ඉතින් ඔබතුමියට මම පෙන්නන්නම් 2015 මම ඇමති වුණ වෙලාවේ. මේ ගහපු පොත ඒ 2014 2015. මම ඇවිල්ලා දවස් 100 අයවැලේකණේ ගෙනාවා. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ වෝටර් ඇකවුන්ට් එකක් තියුනේ. ඉතින් වෝටර් ඇකවුන්ට් එකක් තියුනහම කාර්ය සාධන වාර්තාවක් නැති හින්දා තමයි ඒක දුන්නේ. ඉතින් මගේ තියෙන්නේ 2014 2015. මේකේ මම කරපු වැඩ තියෙන්නේ ඉතාමත්ම අඩුයි. මං කොහොමද ඇවිල්ලා එකපාරට කරන්නේ? ඔබතුමිය කොහොමද මේ මාස ගානකට ඔක්කොම කරන්නේ? ඉතින් එතකොට ඉතුරු ඒවා තියෙන්නේ මගේ ඒවා. දැන් මේකෙත් තියෙන්නේ මගේ ඒවා නෙවෙයි මට ඉස්සෙල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඒවා තමයි හුඟක් ඒවා තියෙන්නේ. නමුත් කාර්ය සාධන වාර්තාව කියන්නේ අමාත්‍යාංශ මිසක් මේ ඇමතිවරුන්ගේ කාර්ය සාධන වාර්තාව නෙවෙයි. ඒ නිසා ඔය වැරදි එක එකේවට යොමු කරන එක ඒ කට්ටිය ගැන ඔබතුමිය පරිස්සම් වෙන්න. එතකොට අනිත් එක මම පත්වීම් දෙනකොට දැන් සමහරු කියනවානේ දේශපාලන මං කවදාකද දේශපාලනය කරේ බැලුවේ නැහැ. දැන් බලන්න ડોක්ටර් ජයරුවන් බණ්ඩාර. මං හොඳටම දන්නවා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ මැතිණියගේ ඒ ගෙදර තමයි ඉන්නේ ජයරුවන්. එහෙම තියෙද්දි තමයි මම අධ්‍යක්ෂකවරයා විදියට MRI එකේ පත් කරේ. මට වැඩක් නැහැ එයාගේ දේශපාලනේ. මට ඕනේ එයාගේ එයාලව ඒ වැඩ ටික කරගන්න. MRI අධ්‍යක්ෂ MRI එක හුඟක් දියුණු කරා එතුමා. මත් එක එක්ක වෙලා මේ ගුවන්තොටුපොලේ මෙඩිකල් සෙන්ටර් එක හුඟක් දියුණු කරා එතුමා. ඇදී තියුනේ ඒවා. එතකොට ඒ වගේම ડોක්ටර් අනිල් ජාසිංහ. මේ මගේ මතය නෙවෙයි ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ මේ රුසියාවේ ඉගෙන ගත්ත වෛද්‍යවරු. ඒගොල්ලෝ වාමාංශික අදහස් දරන. එයාගේ අයියාවත් මම දන්නවා. එයාගේ මාමා සමරසිංහ අපේ අකුරැස්සේ මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක හිටපු කොමියුනිස්ට් පක්ෂේ. ඉතින් ඒවා දැනගෙන තමයි අපි පත් කරේ. මොකද ඒ අවශ්‍ය කට්ටිය දැන් මහාචාර්ය කාලෝ පොන්සේකා. එතුමා තමයි සභාපති වුණේ. මම ඇවිල්ලා ආපහු එතුමට දීර්ඝයක් දුන්නා. මම සභාපතිකමේ දිගටම තියාගෙන හිටියා වෛද්‍ය සභාවේ. මම කාලෝ පොන්සේක මහත්මයා මගේ දේශපාලන මතය නෑනේ. එතකොට මහාචාර්ය නාර්ද වර්ණසූරිය මේ මහාචාර්ය අපේ තිස්ස විතාන ඉන්නව නම් දන්නවා. එතුමා ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයා. මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දන්නවා මේ පැරණි කට්ටියකින් අහන්න දේශපාලනේ කවුද මහාචාර්ය නාර්ද වර්ණසූරිය කියලා. මුළු ජීවිත කාලෙම මම එතුමා අද කියනවා අනේ අපි ආණ්ඩුවක් බිහි කරා. අපි ආණ්ඩුවක් බිහි කළා අපිටම මේ අද මේක එනවා අනිත් එක මේ එහෙනේ පාත් වෙනවා වගේ. එතකොට මේ ඒගොල්ලෝ එයත් මහාචාර්ය වර්ණසූරියත් මම එනකොටත් වෛද්‍ය සභාවේ මම කරේ ඒගොල්ලන්ගේ සේවා දීර්ඝ කරා ඒගොල්ලන්ගේ පැත්ත බැලුවේ නැහැ. එතකොට වෛද්‍ය පුෂ්පිත එයත් මට ඉස්ස මම එන්නේ ඉස්සෙල්ලා එයත් වෛද්‍ය සභාවේ හිටියා. තරඟ කරලා දිනලා. එතකොට වෛද්‍ය උපුල් ගුණසේකර මගේ පීආරෝ තමයි. නමුත් එතුමත් වෛද්‍ය සභාවේ ඊට ඉස්සෙල්ලා හිටියා. ඒක හිටපු කට්ටිය තමයි මම දීර්ඝ කරේ. එතකොට ඩොක්ටර් සුනිල් රත්නප්‍රිය කවුරුවක්වත් නෙමෙයි මගේ කාලේ GMO එකේ ලේකම්වරයා මාත් එකට වැඩ කරපු. නමුත් අමුතු මේකක් නැහැ. එතුමා කොහේද? එතුමා නව සමාජ පක්ෂයෙන් තරඟ කරපු එක්කෙනෙක්. එතුමා දේශපාලනෙ එළියට බැස්සේ නව සමාජ පක්ෂයෙන් ඡන්ද ඉල්ලන්න සමාජවාදී පෙරමුණේ. එතුමා මේ UNP කට්ටිය නෙවෙයි. උපුල් ගුණසේකර කියන්නේ මගේ PR උනාට එතුමාගේ මුළු පරම්පරාවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපේ රජයත් එක්ක එකතු වුණේ යහපාලනට විතරයි. නමුත් ඔවුන් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. ඒගොල්ලෝ තාත්තලා අම්මලා ඔක්කොම පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ. මේ එතකොට අද මේ කට්ටියව අයින් කරලා මම දන්න ඔබතුමිය නෙවෙයි අයින් කරේ. ඔබතුමිය නියෝග ආව. ඔබතුමිය අයින් කරා. ඔය ඔය එක එක සංගම් වලට අවශ්‍ය විදිහට වැඩ කරොත් මම ඕක ඕවෙන් ඉවත් උනේ මොකද? වැඩ කරන්න බෑ. වැඩ කරන්න ගියා නම් විනාසයි. අමාත්‍යංශේ වැඩක් කරන්න වෙන්නේ නැහැ. වෙන ඒවා තමයි කරන්න වෙන්නේ. ඉතින් එතකොට උනේ මොකද? දැන් ඔබතුමියට බලතල නැහැ මේක අයින් කරන්න. දැන් ඒක අධිකරණයට යනවා. එතකොට අධිකරණයේදී ඒක බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම මේ 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 කරන ක්‍රියාමාර්ග නිසා ලංකාවේ වෛද්‍ය වෘත්තිය ඉතාමත් පහත් මට්ටමකට වැටෙනවා ජාත්‍යන්තරව. වෛද්‍ය සභාව මේ විදිහට කළමනාකරණය කරන්න ගියොත් ඒක ඉතාමත්ම නරක පණිවිඩයක් අපේ ජාත්‍යන්තරයට යනවා. එතකොට 1926 ඉඳලා කිසි දවසක ඇමතිවරයෙක් වෛද්‍ය සභාවේ කිසි කෙනෙක්ව අත තියලා නැහැ. මේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාව. ඉතින් ඒ නිසා ඔය වගේම තමයි දැන් හෝමියෝපති කවුන්සිල් එක. එතකොට අපේ දේශීය වෛද්‍ය ඇමතිවරයා කියනවා යහපාලන ආණ්ඩුවේදී වෛද්‍ය සභාව පිටවන්න ක්‍රියාමාර්ග ගන්න. ක්‍රියාමාර්ග ගන්න කොහොමද? 2009 මම එන්නේ ඉස්සෙල්ලා ඒකට තියෙනවා සුප්‍රීම උසාවියේ තීන්දුවක්. ඒකට යටත් වෙන්න ඕනේ. ඊට පස්සේ 2013 අභියාචනාකාරීකරණ තීන්දුවක් තියෙනවා. මේ මේ උසාවියේ තීන්දුව තියෙනකොට කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ? දැන් අදත් ඒක වණංගුයි. අදේ උසාවි තීන්දුව වලට විරුද්ධව තමයි මේ ක්‍රියා කරන්නේ. ඒවට අධිකරණයේදී ආපහු මුණ දෙන්න වෙනවා. දැන් ඒ විදිහට අපි දැන් මම කියනවා තමුන්වාසලාට අපේ කාලේ කියනවනේ මේ ධනපති ආණ්ඩු UNP ආණ්ඩු කියන එකේ ලබා දුන සහන. එතකොට සුවසැරියට අපි කියමු ඕක ගේනකොට ගල් ගහන්නේ කිව්වා. ඔය වයිබ් සංගමෙන් ගල් ගහන්නේ කිව්වා. ඕකේ මේ මේ එන එන කට්ටියට එදා එහෙමනේ කිව්වේ. ඔව් බාර ගන්න එපයි කිව්වා රෝහල්වලට. අද බලන්නකෝ අද ඒකෙන් වෙන. අද මම දැක්කා ඇමතිතුමියම ස්තුති කරනවා සුවසැරියට. ඒ විතරක් නෙවෙයි හෘද රෝගීන්ට අපි ස්ටෙන්ට් එක නොමිල දුන්නා 1,03,000 ආරයි ඒ කාලේ. අපි ටෙනෙක්ට ප්ලේස් එක මට කිව්වා මෙන්න මෙහෙම ඖෂධයක් තියෙනවා ගෙනලා දෙන්න ඇමරිකාවේ. මේක ගැව්වාම පැය දෙකක් ඇතුළතදී රෝගියාට මේක කරොත් මියන්නේ නැහැ. මම එනකොට මට පෙන්නවා වාර්තා හાર્ට් ඇටැක් එකක් හැදිලා ආවොත් 6 දිනක් ආවොත් 5 දිනක් මියනවා. මේක අපි දෙන්නට පස්සේ 6 දිනක් ආවොත් එක කෙනෙක්වත් කියන ඒ ප්‍රොපෝෂන් එකටවත් මිය ගියේ නැහැ. ඉතාමත්ම මරණ සංඛ්‍යාව ඔක්කොම අඩු වුණා. ඒ වගේම අපි ඇස්නෝපෙන් ආයිට අපි අක්ෂිකාද දුන්න අනුමිලේ. ඒකේ උත්සවයට මම ගියා 100,000 අක්ෂිකාද. වෙනදා දුන්නේ වෙනදා කීයද අවුරුද්ද කරේ. ඔක්කොම 8,000 ගානයි අයි හොස්පිටල් එකේ ලංකාවේම 10,000යි. එහෙමයි තියුනේ தত্ত্বය. නමුත් අපි එක මේ අපේ කාලේ ලක්ෂයකට වඩා අපි අක්ෂිකාච අපි ලබා දුන්නා. රුපියල් 60,000යි අක්ෂිකාච දෙක ඇමරිකාවෙන් ගෙන්නන. පිළිකා රෝගීන්ට දුන්නේ 115,000යි සීමාව. 115,000න් පස්සේ එක්ක මිය යනවා. ඒක සූහූරණ ලොතරැයියා වගේ. නමුත් මම මුළු ජීවිත කාලයටම ඒක ලබා දෙන්නට ක්‍රියා කරා. ඒක නිසා පිළිකා රෝගයෙන් මරණ සංඛ්‍යාව ඉතාමත්ම පහළාගේකට ගියා. ඒක නිසා. ඒ වගේම කන් ඇහෙන්නේ නැති කට්ටියට ලබා දුන්නා අපි හියරින් එඩ් එක 125,000 හොඳ අර ධනපතිව දාන හියරින් එඩ් එකන දුන්නේ. අර පොල් කෑල්ල වගේ මුළු ලෝකෙටම පෙන්වන හියරින් එඩ් එක නෙවෙයි ඇතුලේ තියෙන. එතකොට ඒ වගේම උත්පත්තියෙන්ම ශ්‍රවණාබාධ තියුණ දරුවෝ ඉපදුනා. කන් ඇහෙන්නේ නැහැ. ඒ ඒ ඒ එතකොට අවුරුදු දෙකක් ඇතුලේ මේ මේ කරන්න ඕනේ. එතකොට මම ENT සර්ජන්ස් අත් එක්ක කතා කරාම මේක ආරම්භ කරන්න ඒගොල්ලෝ කිව්වා ලන්ඩන් වල කරාට පස්සේ අපි කරේ නැහැ සර්. මං කිව්වා එක එක හරි පටන් අරගන්න. මම එනකොට 1200 ගාණක් කරලා තිබුණා. එතකොට එක එක කර්ණ සංඛ්‍යාවක් කීයද? කෘතිම කර්ණ සංඛ්‍යාව 134යි. අපි නිකන් දුන්නා 1200කට දුන්නා. ඒ ළමයින්ගේ දැන් කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන් මේ ප්‍රතිපත්ති නිසා. ඒ වගේම මේ ඕතොබීඩික් ඉම්ප්ලාන්ට්ස් ඔක්කොම අපි නිකන් දුන්නා. ඒ දවස්වල මිනිස්සු හිඟා කරනවා මේවට සල්ලි ඉල්ලගෙන මේ ඔපරේෂන් කරන්න. එතකොට රාජ්‍ය ඕස්සල් පද්ධතිය අපි 25 ඉඳලා 44 දක්වා වැඩි කරා. තව 25ක් තියෙනවා එමෙතුමා ඒක ඉක්මනට ඉවර කළා ඒවත් ඉක්මනට මේව කළා ජනතාවට ලබා දෙන්න මොකද මගේ ගාව තියෙන හෝල්සේල් ප්‍රයිස් එකයි මේ වෙකේ ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන ප්‍රයිස් එක අතර තියෙන වෙනස එතකොට අනිත් එක රුධිර පරීක්ෂණ අපි නොමිලේ දුන්නා අපි තහනම් කරා මම රුධිර පරීක්ෂණ රුධිර සෑම්පල් හොස්පිටල් එකෙන් එළියට ගෙනියෑම ඒකට මම බිලියන 2.6ක් ආණ්ඩුවෙන් වියදම් කළා අපේ ආණ්ඩුවෙන් හැම රෝහලකටම රසායනාගාර තියෙන එකට ඔටෝ ඇනලයිසස් දුන්නා. පොඩි රෝහලවලට රසායනාගාර තියෙන සෙමි ඔටෝ ඇනලයිසස්. ඒකේ තප්පර 30කට පරීක්ෂණ වාර්තා 18ක් එළියට එනවා. කියලා කිව්වා තහනම් කරා සියලුම රුධිර පරීක්ෂණ ටික. ඒ වගේම අපි ඖෂධ ප්‍රතිපත්තිය. විවිධ ඖෂධ ප්‍රතිපත්තිය අවුරුදු 45කට පස්සේ අපි ක්‍රියාත්මක කරා. පළවෙනියම අත්‍යවශ්‍ය ඖෂධ 48ක් අපි ලබා දුන්නා. ඒ ජනතාවට ඒකේ ලාභය රුපියල් මිලියන 4400යි අවුරුද්දකට අවුරුද්දකට අර ප්‍රොෆෙසර් ගලප්පත්ති කරපු මෙඩිකල් ඔඩිට් එකේ තියෙනවා කීයද මිලියන 4400ක් කෝටි 440ක් ජනතාවට ලාභ වුණා. ඒ කියන්නේ ඖෂධ සමාගම් වලට තමන්ගේ ලාභය අඩු වුණා කෝටි 440කින් මේ ගත්ත එක. ඊට පස්සේ ඒ වගේම ඒක නිසා ඒ සියලුම ව්‍යාපාරිකයන් ඒ ආනයනකරුවන් ඒ රටවල් වල ඉන්න ප්‍රින්සිපල් රට කතා කරලා කිව්වා අපේ මෙහෙ මිල අඩු කරලා තියෙනවා ඔයගොල්ලොත් අඩු කරන්න. ඒ මිල අඩු කිරීම තුළ CIF වගේ අඩු කිරීම තුළ බිලියන 7ක් ආණ්ඩුවට ලාභ ලැබුණා රුපියල් වලින්. ඒ වගේම දෙවනි වටේ අපි ඖෂධ 25ක් ආපහු මෙව කරා. ඒකෙන් රජයට ලාභයක් ලැබුණා රුපියල් මිලියන 1758ක්. ඒ වගේම ඊට පස්සේ තුන්වෙනි එක මම 15 වෙනිදා 16 වෙනිදා ඉලෙක්ෂන් එක 15 වෙනිදා තමයි NMR එකෙන් ගෙනහැල්ලා මම අත්සන් කරා ඖෂධ 22කටත් ඩිවයිසස් 8කටත් ඒක මම ජයසුමන එතුමත් එක්ක කතා කරා ඒක පුළුවන් ඉක්මනට එක කරන්න දැන් අවුරුද්දක් විතර වෙනවා තවමත් ඒ ගැසට් එක එළියට නැහැ ඒ තව 28ක් ඒකේ තියෙන හුඟක් ඒ හොඳ ඩිවයිසස් ඔක්කොම ගාන අඩු කරලා ඒ වගේම මම කියනවා මේ දැන් ස්ටෙන්ට් එකේ විල අඩු කරා ලක්ෂ 3 මාට දීුණ එක මම බෑවා 1,5000ට. ඒ වගේම අක්ෂිකාචි බෑව 60000 තියෙන එක 16000ට. මට හැබැයි ඌවට ස්තුති කරේ ලංකාව වෙනුවේ. මේ තියෙන බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එක අපි අත්පොත වගේ අපි ඉගෙන ගත්තේ ශිෂ්‍ය කාලේ ඉඳලා ඕනෑම වෛද්‍යවරයෙක් මං හිතන්නේ බ්‍රිටිෂ් සිස්ටම් එක ෆලෝ කරන කට්ටිය අපි ඉගෙන ගන්න කාලේ ඖෂධ පිළිබඳව ඉගෙන ගත්ත BMJ ජර්නල් එකේ 2018 මාර්තු මාසේ එඩිටෝරියල් එක මොකද්ද තියෙන්නේ? Tackling acute coronary syndrome in low income and middle income countries eke eka parichaya me mulu mewekama tiyenne parichaya okkoma mulu article editorial ekama lankawa gena lankaya api karapu yala gena me tiyenne thus we should applaud the decision of sri lanka ministry of health taken after the survey to provide cardiac stents to hospitals with PCI facilities and to include troponin testing troponin kiyanne ara man kiwa tenecta place eka testing as a routine examination in state sector hospitals it is also laudable the recent introduction of state operated ambulance service in some parts of sri lanka which could lead to the reduction of the total ischemic time with further reduction of STEMI in hospital mortality marana sankhyawat aduna me okkoma adunai kiyala etumala eka kiyanne prashansa kara etakota ඒ වගේම අපි ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරා. ඉස්සෙල්ලම කරේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන විකාශ සංස්ථාව. රාජ්‍යංශයේ ඒක බිලියන 2කට තියුණ ධාරිතාව අපි බිලියන 4කට අපි වැඩි කරා. මම දැක්කා ඔබතුමාලා කියලා තව වැඩි කරනවා බොහොම හොඳයි. 4 පුළුවන් නම් 6ක් 6කට බිලියන 6කටත් යන්න. එතකොට හොඳයි ඒක පුළුවන් තරඟයට දාලා මිල නියාමනය කරගන්නට වෙනද පොලේ. ඊට පස්සේ ඒ වගේම පුද්ගලිකව අපි දුන්නා 5 year 10 year buy back guarantee 15 year buy back guarantee රජයත් එක්ක එකතු වෙනවා නම් අවුරුදු 15යි. හැබැයි 10%ක් ආණ්ඩුවට දෙන්න ඕනේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන විකාශ සංස්ථාවට. එතකොට ඒ විදිහට ආවා ගිවිසුම් 36ක් දෙනවා දැන් කර්මාන්ත 8ක් හදලා තියෙනවා. මම දැක්කා මේ මාසෙකේ ලොකුම කර්මාන්ශාලාව අපි හදපු එක අගමැතිතුමා විවෘත කරනවා. ඒකේ කවුද ඒ සභාපතිතුමා මොනවද කිව්වේ? එයාගේ කතාවේදී. පත්‍රයේ තියෙන කතාවේ තියෙනවා. ඒකේ කියනවා මේ buy back guarantee එක දිගටම maintain කරන්න. මොකද කතාවක් තිබුණා මේක මගේ ප්‍රතිපත්තිය හින්දා මේක වෙනස් කරන්න ඕනයි කියලා මට ක්‍රෙඩිට් එක යන හින්දා ආණ්ඩුවට ක්‍රෙඩිට් එක යන. ඒ නිසා එයාගේ ඉල්ලීම තමයි මේක දිගටම ගෙනියන්න. ඒක හින්දා තමයි මේ ආකර්ෂණය ඇති වුනේ. එතකොට මේ අනුව තමයි මේ අනුව මිල හුඟක් අඩු වුණා. මේ මගේ ගාව තියෙන මම සභාගත කරනවා වෙලා නැති නිසා මේකේ මිල රුපියල් 69 පෙත්ත රුපියල් 769ට ගියා. රුපියල් 93 එක රුපියල් 790කට ගියා. රුපියල් 15 43 එක 1.54ට ගියා. මේ නිෂ්පාදනය කරාම ලංකාවේ. ඒකයි ඇතුණු ලාභය. ඒ නිසා මම මේක සභාගත කරනවා කට්ටියට කියවන්න. ඒ වගේම අපි ඖෂධ කලාපයක් මම දැක්ක ඖෂධ කලාපයක් ගැන කතා කරනවා. 2019 මාර්තු මාසේ 6 වෙනිදා කැබිනට් පත්‍රිකාව මගේ ගාව තියෙනවා. අපි අනුමත කරගත්ත හම්බන්තොට ඖෂධ කලාපයක්. ඒකේ මූලිකම දේ මොකද්ද? දැන් ඖෂධ අපි නිෂ්පාදනය කරනවා. නමුත් ඖෂධ සඳහා ගේන මැටීරියල්ස් ඒකට විශාල මිලක්. ඒවට තියෙනවා කරදර. ඒ නිසා ඒව හදන්නටත් තවත් ඖෂධ සමාගම් ඖෂධ හදන්නටත් මේ කාරණා දෙකටම තමයි අපි ඒ කලාපේ හම්බන්තොට හැදුවේ. ඒකට මේ ඒ විතර නෙවෙයි. අපි පටන් අරගත්ත අවයවද්ද මම එනකොට තියුනේ මේ වකුගඩු බද්දේ විතරයි. ඒකත් තියුනේ ඉතා සුළු ගානක්. අපි මාසෙකට අවුරුද්දකට 400ක් විතර වකුගඩු අන්තිමනේ කරා. ඩොක්ටර් හරිස්චන්ද්‍ර විතරක් පැන්ඩි හොස්පිටල් එකේ මාන එකතරයක් ඒ ගිහිල්ලා මම කතා කරනකොට එයා කිව්වා 100 ගානක් ඒ අවුරුද්ද එයා කළා තියෙනවා කියලා. ඒ තරම් තත්ත්වයකට ගෙන ආවා. අපි ඇටමිදුළු බද්දේ පටන් අරගත්තා. ලංකාවේ හිටපු ඔක්කොම දුප්පත් දරුවෝ හිමෝෆීලියා හැදෙන කට්ටිය, ලියුකීමියා හැදෙන කට්ටිය, මයලෝම හැදෙන දරුවෝ ඒ රුධිරගත පිළිකා හැදෙන ඔක්කොම දරුවෝ මිය ගියා. ධනපති දරුවෝ විතරක් පිටරට ගිහිල්ලා මිලියන 80ක් ඒ කාලේ වියදම් කළා. ඒවා ගෙනාවා. ඒක කියන්න. එතකොට ඒ නිසා ඇටමිදුළු බද්දේ අර දවස් 52 හොරාණ්ඩු ඉවරේලා අපි දිනුවාට පස්සේ ඒ කට්ටිය ආව මාව හම්බෙන්න. මං ඇහුවා ඩොක්ටර් කොච්චරක් දැන් කළා දිනනද? 52ක් කළා දිනනවා. මරණ ගියද? එකක්වත් නැහැ. බලන්න කොච්චර ඒ 52ම ජීවත් වෙනවා අපි ඒ වැඩ පිළිවෙල ආරම්භ නිසා. දැන් අද ඊටත් වඩා ඇති. ඒ වගේම අපි මහනුවර පටන් අරගත්ත තැලසීමියා සංකීර්ණය. හැමතිතුමිය ඒ තැලසීමියා සංකීර්ණය අපි පටන් අරගත්තාම ඔබතුමිය ගාව දැන් ඉන්නවා ඩොක්ටර් සමන් රත්නායක එදා හිටපු ඩිරෙක්ටර්. එයාගෙන් අහන්න. එයා තමයි ඔය වාට්ටු සංකීර්ණ පහක් වැඩි කරලා මේ තව තට්ටු පහක් කරලා මගෙන් ඇහුවා. මං කිව්වා මං සල්ලි දෙන්නම් ඔයා හදන්න. ඔය හදන එක හදන්න ඔක්කොම ටික ඔකාගේ අඩුපාඩු ටික හදන්න. මොකද එතුමා විශාල වැඩ කොටසක් ජාතික රෝහලක් කරන්නට විශාල වැඩ කොටසක් කරපු හොඳ පරිපාලකෙක් තමයි ඩොක්ටර් රත්නායක. එතුමාගේ මේ සීබී රත්නායක ඇමතිතුමාගේ සහෝදරයා. නමුත් මම ඒව බැලුවේ නැහැ. මම එතුමාට දුන්න සියලුම සහාය මම අදත් කියනවා ඉතාමත්ම හොඳ පරිපාලකයෙක්. මට වැඩක් නැහැ ඒගොල්ලන්ගේ දේශපාලනය මේ වේක රාජකාරියට ගියාම. එතකොට තලසීමියා මේ වේකට ගිහිල්ලා ඒ අනුව තමයි අර මිලියන 856 1500. දැන් අඩු ගානේ ඒ ලොකු මුදල වියදම් කරන්න බැරි නම් තලසීමියා සංකීර්ණ හදන්න. හදුවාම දරුවෝ ඉන්නවා 3000ක් විතර. ඒ දරුවෝ ඉන්නවා 3000කට වැඩි ප්‍රමාණයක්. මේක බලාගෙන ඒ දරුවෝ මාසෙකට දෙන්නෙක් විතර මිය යනවා. ඒගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට ඉක්මනටම මේ සංකීර්ණය ආරම්භ කරන්න. ඒ තලසීමියා කවේ කට්ටියත් එක්ක කතා කරලා තමයි ඒගොල්ලන්ගේ ඉල්ලීම පිට මම මේක ආරම්භ කරේ. එතකොට වාහකයෝ ඉන්නවා 105ක්. අපි ජාතික සර්වේ එකක් කළා කරන්න පටන් අරගත්ත මේ කට්ටිය හඳුනා ගන්න. ඒ වගේම මේ මාස 5 ඉඳලා මැරෙන තුරා මේ දරුවන්ට රුධිරය පාරවිලිනේ කරන්න ඕනේ. රුධිරය ලබා දෙන්න ඕනේ. එතකොට ඒකට යනවා අවුරුද්දකට මිලියන 1700ක් රජයට. දැන් මේකේ මිලියන 1598 ගණන් කතා කරන්න එපා. මේ මිලියන 1700ම නවතිනවා. ඒ හැම ජීවිතයක්ම ආරක්ෂා වෙනවා ඒක හදලා ඉවර කරාම. ඒ නිසා ඔබතුමියත් මවක් විදියට ඒ දරුවංග ගෙනහැල්ලා බලලා මේව කරලා ඒ දරුවෝ කියනවා මම මේ අවුරුද්දේ මැරෙනවා ඇමතිතුමා කියලා. එහෙමයි. මට කඳුළු ආවා එක දවසක් ඒ දරුවෙක් කියනකොට මේ 2000 මේ වෙනකොට මම මැරෙන 2024 වෙනකොට මම මැරෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේක ඉක්මනට හදලා ජීවිතේ බේර ගන්න. ඒ වගේම අපි අත්මාපද්ද හැදුවා. ඒව කරන්න දුන්නේ නැහැ ඒ කාලේ. ඒව හැදුවා අපි මේ ජාතික රෝහලෙත් ඩොක්ටර් රුවන් එක්ක ඩොක්ටර් ප්‍රොෆෙසර් මන්දික එක්කහු වෙලා පළවෙනි අක්මාබද්ධය කළා. දැන් මං හිතන්නේ අක්මාබද්ධ 100ක් විතර වුණනම් කළ ඇති මේ රෝහල් දෙකේ සියලු පහසුකම් දුන්නා. අග්න්‍යාශය බද්ධ කරා අපි අනුරාධපුරේ. ද්විත්ව බද්ධ කිරීම කරා අග්න්‍යාශයයි වකුගඩුවයි අනුරාධපුරේ. ඒ වගේම පාද බද්ධය කරා අනුරාධපුරේ. ඒ වෛද්‍යවරයා කරා ලෝකෙම පාද බද්ධ කළ දින 5යි. 4 දෙනාම මැරිලා අපේ කෙනා විතරයි ජීවත් වෙන්නේ. ඒ වගේම අපි අත්බද්ද කරා පේරාදෙණිය රෝහලේ. ඒ වගේම හෘද බද්ධය ආරම්භ කරා ඩොක්ටර් අනිල් අභේවික්‍රම මෙතන මේ වේගේ පළවෙනි හෘද බද්ධය 1967 ලෝකේ පළවෙනි හෘද බද්ධය ලංකාවට අවුරුදු 50ක් ගියා. අපි 2017 ආරම්භ කරනකොට අපි පළවෙනි හෘද බද්ධය කරා බද්ධය කළා. ඒ කාන්තාව තාමත් ඉන්නවා ජීවත් වෙලා. එතකොට ඒ වගේම අපි රෝහල් සංවර්ධනය වෙනුවෙන් අපි විදේශ ව්‍යාපෘති විශාල ගණනාවක් ගෙනාවා. ගැහැල්ලා අපි දුන්න ඔක්කොම යුරෝපා සංගමෙන් 100%යි 100.1යි 100.1.1 වැඩි වුණොත් ඒවට අපි වියදම් කරේ ණය ප්‍රමාණ. ඒ වගේ මිලියන 400ට අතකුත් දේශීය මුදල් වියදම් කරා මිලියන 54ක් මේ කාලේ රෝහල් සංවර්ධන සඳහා. ඒ නිසා ඇක්සිඩන්ට් සර්විස් අපි එදා තිබුණේ 2015 වෙනකොට 1යි ලංකාවේ. දැන් 28ක් තියෙනවා. කැන්සර් හොස්පිටල් 1යි තිබුණේ. දැන් 6ක් තියෙනවා. ළමා රෝහල් 2යි තිබුණේ. සුද්ධ හදපු වෙල්ලාරෙච් 1යි. මැතිනිය වෙනුවෙන් චන්ද්‍රිකා මැතිනිය හදපු පෙරාදෙණිය එකයි. අද 12ක් තියෙනවා. මාතෘ රෝහල් DMH කාසල් දෙකම සුද්ධ හදපු ඒවා. අද 12ක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම රෝහල් අලුතෙන් හදපු ඒවා යුරෝපීය ප්‍රමිතියට අපි හැදුවේ. ලංකාවේ විතරක් නෙවෙයි. ඒ වගේම වතු රෝහල්. අපි ඔක්කොම වතු රෝහල් ටික රජයට ගන්න අපි 2018 දී කැබිනට් අනුමැතිය ගත්තා. ඒක අධිරේණ අධිරේණයට ගන්න මොකද ඔක්කොම එකපාරට අරගෙන අපිට කරන්න බැරි හින්දා. දැන් ඒක තියෙනවා. දැන් ඉදිරියට ඔබතුමියේ වතු රෝහල් ටික හරිය අවුරුද්දකට කීයක් හරි අරගෙන සංවර්ධනය කරගන්න ඔබතුමියගේ පළාතේම වතු වලින් ආරම්භ කර තෑගි. ඔව්. එතකොට ඒ වගේම ආයුර්වේදය ගත්තොත් අපි පුස්කොළපත් අපි බැලුවේ ආයුර්වේදයේ දිනු කරන් බොහොම විද්‍යාත්මක විදියට ආයුර්වේදයේ ඖෂධ සංග්‍රහයක් තිබුණා. අපි ආරම්භ කරා ඖෂධ සංග්‍රහයක් හදන්න. ඒකට මට කිව්ව අවුරුදු 5ක් 6ක් විතර යයි. මොකද ඉන්දියාවේ අවුරුදු 13ක් ගියා. ඉන්දියානු ඖෂධ මෙතන තියෙන හින්දා අඩු කරලා ගත හැකි. මහාචාර්ය පෙරර කියලා එක්කෙනෙක්ව මම පත් කරා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ මේ මහාචාර්ය පදවියක් දරන. ඒ වගේ පුස්කොළපොත් අපි 600ක් අපි පරිවර්තනය කරා. අපි පර්යේෂණ ආරම්භ කරා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි වෛද්‍ය සභාවක් හදන්නට අවශ්‍ය නීති සම්පාදනය කරා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්න ආයුර්වේද දෙපාර්තමේන්තුව කරන්න ක්‍රියා කරා. නමුත් ඒක බොහොම අමාරුයි. මොකද එතන ඉන්න කට්ටිය හිතන්නේ අර පැරණි ක්‍රමයටම තමයි. ඒ වගේම රැකියා විරහිත හිටියා 757ම රස්සාවල් දුන්නා අපි පළවෙනි අවුරුද්දේ. ඒ වගේම ටෙඩ්මෙට් කියලා ජාත්‍යන්තර අපි ගෙනල්ලා ඒ කට්ටියයි අපේ ආයුර්වේද වෛද්‍යවරු හෝමියෝපති වෛද්‍යවරු අපේ මේ සිද්ධි වෛද්‍යවරු යාපනයේ ඉන්න ඒ ඔක්කොම ගෙනල්ලා ඒ කට්ටියව ට්‍රාන්ස්ලේටර්ස් දාලා ඒගොල්ලන්ගේ අදහස් මේව කරලා ඒව ඔක්කොම හැම වෛද්‍යවරයෙකුටම අහන්න සැලැස්සුවා. අපි ආයුර්වේද සංස්ථාවේ නව නිෂ්පාදනාගාරයක් හැදුවා. භෂ්ම සහ රස ඖෂධ නිෂ්පාදනාගාරයක් හැදුවා. එතකොට රන්දෙනිගල අක්කර 55යි, මැදවච්චි අක්කර 55යි. එතකොට තිවුණ ඔසූ වෙන නිකවැරටිය කලාවැදිලා තිබුණ ඒවා ඔක්කොම අලුතෙන් හදුවා. මේ වගේම ඔසුසල් පහක් අපි ඇති කරා. එකතු කිරීමේ මධ්‍යස්ථාන අපි අනුරාධපුරයේ මොණරාගලයි කෙලින්ම ගොවියන්ගෙන් ගත්තා. අතරමැදියෝ කරපු බිස්නස් එක ඔක්කොම නවත්තලා ගොවියොන්ට ගෙනහැල්ලා ඒව ටික අපි අරගත්තා. ත්‍රිපෝෂ ගත්තොත් ත්‍රිපෝෂ 2011 දී ඒ වෙනකොට තිබුණේ 94%යි හැකියාව තිබුණේ ත්‍රිපෝෂ සපයන්නට. නමුත් 2016 වෙනකොට අපි 100%ම අවශ්‍යතාවය අපි සැපෙව්වා ත්‍රිපෝෂ. අපි ඒ සඳහා ඇමරිකාවෙන් යන්ත්‍ර රුපියල් මිලියන 500ක් වියදම් කළා. අපි යන්ත්‍ර ගෙනාවා. ගෙනලා 2018 වැඩිම නිෂ්පාදනය අපි කරා. 2015 වෙනකොට පැකට් 19,456ක්. මිලියන 19යි 456,350. ඒ වගේම 2018 වෙනකොට අපි සුපෝෂ කියලා එක ප්‍රයිවට් වෙළඳ පොළට අපි නිකුත් කරා. කළා අපි ආදායම ලැබුවා මිලියන 574ක්. ඒකෙන් අපි දැන් අපිට ආරංචි ත්‍රිපෝෂ වැහෙනවා, ඇරෙනවා. ඒකෙන් ඉඳ මන්ද මේ දරුවන්ගේ මන්ද පෝෂණය, දරුවන්ට කිරි දෙන අම්මලට මේ ප්‍රෙග්නන්ට් අම්මලට මේ ඔක්කොම කට්ටියට ලබා දෙන ත්‍රිපෝෂ එක එක වරින් වරට නැති වෙනවා. ඉතින් ඒ නිසා අනිත් එක තමයි ඖෂධ වල හිඟයක් තිබෙනවා රෝහල් වල. බොරුවට අපි ඒක කතා කරලා අපි තරඟ කළ වැඩක් නැහැ. මිනිසුන්ට ඖෂධ නැහැ, පිළිකා ඖෂධ නැහැ, තැලිසීමියා ඖෂධ නැහැ. සමහර ඒවා සමහර තැලිසීමියා ඖෂධ නැහැ. මේ වගේ සමහර ඖෂධ නැහැ. ඒක විශාල ප්‍රශ්නයක්. නමුත් තියෙනවා අතිරික්තයක් තියෙන කියලා. සමහර ඖෂධ අතිරික්තයක් තියෙනවා. ඒ මොකද 2020 දැන් ජාතික රෝහලේ OPD එක බැලුවොත් එදා 5000ක් විතර හිටියා. අද ඉන්නේ 400ක්. ඉතින් එතකොට මෙඩිකල් ක්ලිනික්ස් නැහැද? කාඩියොලොජි ක්ලිනික්ස් පෞගේ කාලේ කොරෝනා අවසන් ගේතර වහලා තිබුණේ. මට කාඩියොලොජිස්ලා කිව්වා මම ගෙනාපු ස්ටෙන්ට් ටික විවරයන තවම ගෙනහලා නැහැ. නමුත් ඒක ටික ඉතුරුනේ මොකද ඒගොල්ලෝ ක්ලිනික්ස් කරේ නැහැ, එමර්ජන්සි විතරයි කරේ කියලා. ඉතින් ඒ වගේ අන්න ඒ වගේ සමහරක් ඒවා තියෙනවා. ඒක පෙන්නලා කියනවා මේ ලෝකෙම ඖෂධ හිඟ රටේ අපේ රටේ අතිරික්තයක් තියෙනවා. එහෙම සැනසෙන්නේ යන්න එපා. මේක සෞඛ්‍ය, මේක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ඒ වගේම අපි වෙළඳපොළේ ඖෂධ මිල අපි අඩු කරා. අපි කෙලින්ම ඒක අපි අඩු කරා සාමීන් ඒ වගේම අපි දුම් වැටිවලට ලෝකේ තියෙන වැඩිම බද්ද ගැව්වා 90%ක් යුරෝපීය
තාමිනිතු දෙකයි ඔබතුමාට තියෙන.
මේ කරා. එතකොට මම එන ඉක්මනට යන්නම්. දැන් ඒක 70%කට විතර අඩු වෙලා ඇමතිතුමිය ඒක නැවත කතා කරලා දුම් වැටි වලට ගහන බද්ද වැඩි කරන්න ඔබතුමිලට ආදායමත් එතකොට ලබා ගත හැකි. එතකොට මම මේ CFTC ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වලින් 22-21ක් කරා. මම කියනවා ඉතුරු එක ඔබතුමියගේ නම තියෙන්න ඔබතුමිය ගන්න. තනි සිංගල් ස්ටික් එක තනි සිගරට් එක විකිණීම තහනම් කරන්න. එතකොට අනිත් එක පැනිබීම ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක ගෙනාවා අපි ඇති වෙනකම් මට බලපෑම් කරා ලෝකයේ තියෙන ප්‍රබලම බහුජාතික සමාගම් දෙක මෙහෙ පැනිබීම හදන්නේ. ඒ කරා. නමුත් අපි නැවතුනේ අන්තිමට මේ පැනිබීම සමාගම තමන්ගේ පැනිබීම වල සීනි ප්‍රමාණය 10%කින් අඩු කරා. ඊට පස්සේ මම ගෙනාවා හැම ග්‍රෑම් එකටම 150යි. දැන් ඔන්න 130 කළා අලුතෙන්. මේ කාටද මේ සාහන දෙන්නේ? මේ සාහන දෙන්නේ බහුජාතික සමාගම් වලට. මේ ජනතාවට ලබන්න ඕන සහන. අද ඒවා අඩු කරනවා. එතකොට ඒ වගේම වසංගත මැලේරියාව, බරව, සරම්ප, රුබෙල්ල, මවගෙන් දරුවාට පිටගැස්ම, මවගෙන් දරුවාට HIV. මේ ඔක්කොම අපිට සාතික හම්බුණා ගිය අවුරුදු පහේදී අපිට මේ හයතෙම. මේවා පිළිබඳව සියලුම වාර්තා තියෙනවා දැන් මට කියනවා මේ විනාඩි දෙකයි කියලා. ඒ වගේම එදා මේ බොහොම ස්තුතියි. එතකොට අනිත් එක ඒ නිසා මම මේ තමුන්වාසලට කියනවා නෙවිල් ෆර්නැන්ඩෝ රෝහල පවරගත්ත වෙලාවේ සත පහක් ජීවල දෙන්නේ නැහැ. තවමත් මං හිතන්නේ ජීවල නැහැ මිනිස්සුන්ට. නමුත් ඒකට විශාල මේකක් කරා. මාව ගෙනිච්ච ජනාධිපති කොමිසමට ඔච්චර ජනාධිපති කොමිසමකට මට කැඳෙව්වේ. අනිත් ඒවට කැඳෙව්වත් නැහැ පැමිණිවල වලට. ඕක කැඳෙව්වා මම ඔක්කොම විස්තර කරා. අදකෝ අදේක වෙනස් කරාද? අදේක දුන්නාද නෙවිල් ෆර්නැන්ඩෝට? අද ඒකේ තමයි මෙතුමියට විශාලම ලාභය වෙලා තියෙන. එතන ඇඳන් 400ක් අද කොරෝනා රෝගීන්ට දීලා. අද ඒ වගේ රෝහලක් හම්බ වෙනවද අපිට? අපිට හදන්න පුළුවන් ද ඒ වගේ රෝහලක්? ඒ නිසා බොරු දේශපාලනය කතා කරලා වැඩක් නැහැ. මේවා සෞඛ්‍ය කියන්නේ පැහැදිලි වැදගත් තීරණ ගන්න. ඒකට දේශපාලනය අවශ්‍ය නැහැ. මහනුවර ජාතික රෝහලක් කරා. දෙවන ජාතික රෝහල. ඒක කරේ මල්වතු මහානායක හාමුදුරුවොත්, අස්කිරිය මහානායක හාමුදුරුවොත්. මාව ගෙන්නවල වෙනමම කතා කරා මේක හදන්න. අස්කිරිය මහානායක හාමුදුරුවෝ ආවා උත්සවයට. කවදාකවත් මහානායක හාමුදුරුවෝ උත්සවයකට වඩින්නේ නැහැ. අස්කිරිය මහානායක හාමුදුරුවොත් මල්වත්තේ අනුනායක හාමුදුරුවෝගේ ප්‍රධානත්වයෙන් තමයි ජාතික රෝහල බවට පත් කරේ. එතකොට ඒකට මට හුඟක් උදව් වුණේ අපේ ડોક્ટર රත්නායක, සමන් රත්නායක. එතුමාගේ අප්‍රතිහත ධෛර්යය තමයි ඒකට තියුනේ. එතකොට වකුගඩු රුධිර කන්දු මධ්‍යස්ථාන මම එනකොට තියුනේ 223යි මුළු ඉතිහාසයේම. මම ඒක 500 දක්වා වැඩි කරා. කළ ජර්මන් ව්‍යාපෘතියක් ගෙනල්ලා තිබුණා. ඒක මන් දන්නේ නැහැ ඔබතුමියට ඒක තවම තියෙනවා නම් ඒක කරන්න. ඒකේ හැම රෝහලකටම පුළුවන්. ඒක සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. ඒවට ගෙවීම විතරයි කරන්න. ඒ ගෙවීම මේ රුපියල් 9000ක් විතර තියෙන ඔය පුද්ගලික රෝහලක ගන්නවා. ඒගොල්ලෝගෙන් අපි කියුවේ ඩොලර් 35ට. අපි එකඟතාවයේ මේ වුණා එක්කෙනෙකුට. එතකොට රුපියල් 5000 ගානකට විතර අපිට පුළුවන් ඒ ප්‍රමාණයට ඒක කරගන්නට. එතකොට අපි ජාතික වකුගඩු රෝහල හැදුවා පොළොන්නරුවේ. ඇඳන් 250ක. ඒ වගේම වකුගඩු රෝ ඒක නිසා මොකද්ද ප්‍රතිඵලය? 2016 දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් 3372ක් වාර්තා වුණා. 2018 වෙනකොට 2011ට අඩු වුණා. 1300 ගණනකින් අඩු වුණා. පොළොන්නරුවේ 1876ක් තිබුණ රෝගී සංඛ්‍යාව 1040කට අඩු වුණා. ඒ වගේම අපි හෝම් ඩයලිසිස් පෙරිටෝනියල් ඩයලිසිස් කියලා. ගෙදර ඉඳගෙන මේ මිනිස්සුන්ට නිින්දෙම ඩයලිසිස් කරගත හැකි. එතකොට මේ මිනිස්සුගේ වෘත්ති අරෝම මෙයා මොකක්වත් පාඩු වෙන්නේ නැහැ. ඒක ලංකාවට ගෙනල්ලා ඉස්සෙල්ලම කළා. දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය නිල නිවාස ඔය මහලුකොට කෑ ගැව්වට ඔය කට්ටිය මට විරුද්ධව කොච්චර කරත් මම වෛද්‍ය නිල නිවාසේ 1500ක් අර්ධ සුඛෝපභෝගී සෙමි ලග්ජරි අපාර්ට්මන්ට් ගත්තේ. මොකද මේ විශේෂඥ වෛද්‍යවරු පිටපළාත්වලට ගියාම ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියට ආසා ඇති වෙන මේකේ ඉන්න හොඳට. ඒකම ඒකයි වාහනේ දුන්නා නම් ඒ වගේ තියෙනවා නම් හොඳ පාසලක් ඒ ළමයින්ට දෙනවා නම් ඒ වෛද්‍යවරු ඕන තැනකට යන්න ලෑස්ති. ඒ නිසා 1500ක් අපි හදන්නට මේ කරා. මට ආරංචි ඒකත් කැබිනට් එකේදී ඒකත් ඔබතුමිය ගෙනහිල්ලා ඒක ඔබතුමිය කරන්න දුන්නේ නැහැ. ඒ නිසා මේවා ගැන ඔය වෛද්‍ය සංගම් නිශ්ශබ්දයි. මොකද වෛද්‍යවරුන්ගේ සුභසාධනය නෙවෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. දේශපාලන සුභසාධනය ගැන කතා කරන්නේ ඒගොල්ලෝ. මේ වගේම මානව සම්පත් ඒකකයක් අපි හැදුවා. ලංකා රාජ්‍ය සේවයේ පළවෙනි මානව සම්පත් ඒකකය. ඒකට ක්වොලිෆයිඩ් හියුමන් රිසෝර්ස් මැනේජ්මන්ට් දාපු වෛද්‍යවරයෙක්ව ගෙනහැල්ලා අපි පත් කළා. අපි හැම ක්ෂේත්‍රයකම සේවකයෝ කොච්චරක්ද මේක අවුරුද්ද මේ අවුරුද්ද මේ අවුරුද්ද වෙනකොට ඉන්න ඕනේ. ඒ අනුව අපි PGIM එකත් එක්ක පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කළා. විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව බොහෝ දේවල් වල අපි දෙගුණ කරන්නට අපි තීන්දුව කරගත්තා. වෛද්‍යවරු හදන්නට සබරගමේ වෛද්‍ය පීඨය හැදුවා. වයඹ වෛද්‍ය පීඨය හැදුවා. දැන් ඔන්න හදාගෙන යනවා අපේ මේගල කොරියන් ආධාරය අපි අරන් දුන්නා මේ මොරටුව එක. ඒක කරන්නේ කළුතර අපේ දිස්ත්‍රික්කය තුල. ඒ වගේම ළමයි 200 ළමයි 300 කරන්න කරාපිටියේ පුළුල් කළා දුන්නා වැඩපිළිවෙල. මේ ඔක්කොම අපි මේව කළා. ඒ වගේම අපි ඉතිහාසයේ ප්‍රථම හෙද පීඨය ආරම්භ කරා ජයවර්ධනපුර. ඒකට නිවාස නේවාසිකාගාර මුල් ඒරියා හැදුවා. මේකට විතරක් අපි වියදම් කරන රජයේ මුදල් රුපියල් බිලියන 14.3ක්. දැන් මේව ඇනහිල්ල තියෙන මේව පටන් අරගන්නේ කියලා මම කියනවා. දැන් මම දැක්ක හෙද පාසල් හෙද පීඨ කරනවා කියලා. හෙද පාසල් හෙද පීඨ කරන්නේ කොහමද? ඒවේ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවද? විශ්වවිද්‍යාල සුසුකම් තියෙන? එහෙම නැත්නම් මේ කට්ටිය දාලා හෙද පීඨය කියලා ගත්තොත් හෙද උපාධියම தত্ত্বය ලෝකෙ පිළිගන්නේ නැති தত্ত্বයක්. අද ඊට හොඳ පිළිගැනීමක් හෙද උපාධියට තියෙනවා. නමුත් ඒක නැති වෙලා යනවා. මොකද අද හෙද උපාධිය කරන්නේ වෛද්‍ය පීඨ මාර්ගෙන් ඉතාමත්ම ඉහළ ගුණේ. ඒක නැති කරගත්තොත් ලෝකෙ පිළිගැනීම නැති වෙනවා. ඒ වගේම මම ඉල්ලා හිටනවා අර ශ්‍රවණ විද්‍යා උපාධිධාරීන්. ඒගොල්ලෝ මට ලියුමක් එවලා දෙනවා. ඒගොල්ලන්ට අපි පොරොන්දු වුණා ඒගොල්ලන්ට පත්වීම් ලබා දෙන්න. මම එනකොට හෙදිය එක්කෙනෙකුටවත් දීලා තියුන්නේ නැහැ උපාධිධාරීන්. අනිත් කටියට දෙනවා. මම ඒක උපාධිධාරීන්ට පද. හෙද ශ්‍රවණ විද්‍යා උපාධිධාරීන්ට ඇමතිතුමිය ඒගොල්ලන්ගේ රැකියා ප්‍රශ්න විසඳලා දෙන්නේ අහිංසක ළමයින්ට. එතකොට අනිත් එක අපිට මේකෙදි මේ බලන්න ලෝක බැංකුව ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානය
දැන්
මේකෙන් ඉවර කරනවා මම. අනිත් ඒවා කියවන්නේ නැහැ. මේක විතරක් අහගෙන ඉන්න ඔබතුමා මේ රටේ අපි ගත්ත ක්‍රියාමාර්ග සහ ඒකට ඇති වුණ විරෝධය ගැන WHO ක කියන එක. Steadfast political commitment helped the country achieve major gains in 2016. Sri Lanka withstood pressure from the food and beverage industry and introduced traffic lights labeling on sugary food and drinks. Tobacco taxation was increased significantly despite resistance. There will be many challenges ahead as the country gears towards plain packaging. ඒකත් අපි කරා. Introducing stricter tobacco and alcohol control legislation and extension of the traffic light system, labeling system. WHO will continue to support the country in its mission to resist industry interference and address the growing challenge of NCDs, non-communicable diseases. Sri Lanka is one of the 6 countries for targeted WHO support on NCD prevention and control from 3 levels of the organization: WHO headquarters, WHO regional office for Southeast Asia, and WHO country office of Sri Lanka. This will provide a major boost to the country's effort to reduce the NCD burden. මේ ඒගොල්ලෝ කියනවා මෙතෙන්දී ඔබට විරුද්ධව දුම්කොළ කර්මාන්තය, පැණිබීම කර්මාන්තය, ඖෂධ කර්මාන්තය නැගීටිනව දවසක. ඒකට තමයි අපිට උදව් කරන්නේ. අද ඒකේ නියෝජිතයෝ අද නැගීටිනවා. ඒගොල්ලෝ සමහරව ඉන්නේ වෛද්‍ය සංගම්වල. මට ගහනවා නම් ඒ කාලේ ඕන ගාණක් දෙන්න ලෑස්ති වුණා මේ කොම්පැනිකාරයෝ. ඒ කොම්පැනිකාරින්ට වහල් වෙච්ච කට්ටිය තමයි අපිට ගැව්වේ. අපි මතක තියාගන්න මේ ප්‍රතිපත්ති UNP ශ්‍රී ලංකා ප්‍රතිපත්ති නෙවෙයි. මතක තියාගන්න ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික මහාචාර්ය සේනක බිබිල මගේ ගුරුවරයාගේ ප්‍රතිපත්ති. මේක සම සමාජ ප්‍රතිපත්ති. මේක සමාජවාදී ප්‍රතිපත්ති. මතක තියාගන්න. කොයි ආණ්ඩුවෙන් කරත් මේ අපි කළා තියෙන UNP ප්‍රතිපත්තියක්වත් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියක්වත් නෙවෙයි. මේවා ඉස්සරහට ගෙනියන්නේ කියලා මම ඉල්ලනවා. සමාජවාදය ගැන යම් අපමණ රේණුකාරී හැඟීමක් තියෙනවා නම් මේ රටේ ජනතාවට, සාමාන්‍ය ජනතාවට මේ උපකාර වෙනට.
හරි, බොහොම ස්තුතියි.